ඒ අපගේ ශාස්ත්‍රෝ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. තිසරණ සිල් සමාදන් වීමට නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පූර්ණං, පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමී සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්නතුන්ලා සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ පණිපිටිය මාලිගාවත්ත පාර නොම්බර 664 බී පදිංචි සනත් පරණමාන නිරෝෂා දිසානායක කියන මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පින්වත් දරුවන් එකතු වෙලා ඉතාම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. සනත් පරණමාන මහත්මයා සහ නිරෝෂා දිසානායක මහත්මිය ඇතුළු පින්නතුන්ට මේ උතුම් දේශනාවේ ආනුභාවය තුළින් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි දේශනාව ආරම්භ කරනවා. පින්වත්නි, මේ ධර්මය දියුණු කරනකොට පින්වත්නි අපිට සිද්ධ වෙනවා අපේ තත්ත්වය අවබෝධ කරගන්න. මොකක්ද ඇත්තටම අපේ තත්ත්වය? අපි මේ දුක මත පිහිටලා දුකම අපේක්ෂාවෙන් දුක පස්සෙම දුවනවා. නමුත් අපි දන්නේ නැහැ එහෙම දුවන බව. ඒ කියන්නේ සාමාන්‍ය ඇස් මට්ටමේ ලෝකේ කෙවුවට එහෙම දුක හොයාගෙන යනවා, දුක හඹාගෙන යනවා කියලා අපිට දැනින්නේ නැහැ. ඉතින් මේ එහෙම දුක හඹාගෙන යනවා කියලා අපට මේක හිතාගන්න බෑ. සාමාන්‍ය ලෝකයේ තිබෙන්නේ අනාර්ය පරිේශණයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළ එකයි. අරිය පරිේශන කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ලෝව පරිේශන දෙකක් තියෙනවා. එකක් තමයි අරියා පරිේශන, අනිත් එක අනාර්යා පරිේශන කියලා. පරිේශණී කියන වචනේ බුද්ධ දේශනාව තමයි මුලින්ම පාවිච්චි කරලා තියෙන්නේ. දැන් ලෝකේ දැන් ඔය රිසර්ච් කරනවා කියලා කියන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ තමයි ඒක ප්‍රායෝගිකව පළවෙනියෙන් පාවිච්චි කරලා තියෙන්නේ. ඒකෙන් ආපු වචනය තමයි පරේෂණේ කියලා කියන්නේ. හරියට පාවිච්චි කරනවා පරේෂණේ, පරේෂණ ක්‍රමවේදී, පරේෂණ ගැටලු අරෝමයෝ. ඉතින් ඔය සාමාන්‍ය කෙනෙක් පාවිච්චි කරන රිසර්ච් මෙතඩ් එකක තියෙනවා තියෙන්නේ. ඒ වචනේ බුද්ධ ශාසනයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඇයි සූත්‍රයක් තියෙනවා අරිය පරේෂණ කියලා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වදාලා බහණිනි ලෝව පරේෂණ දෙකක් තියෙනවා. එකක් තමයි අරියා පරිේෂණ, ආර්ය වූ පරිේෂණයක් තියෙනවා. තව එකක් තියෙනවා අනරියා පරිේෂණ. ඊට පස්සේ බුද්ධ ශාසනික තෝරනවා මහණෙනි මේ ලෙඩ වෙන ගමන් ලෙඩ වෙනේවම හොයාගෙන යනවා. වයසට යන ගමන් වයසට යන්නේවම හොයනවා. මැරෙන ගමන් මරණයටම බර වෙච්ච ඒවා හොයනවා. දුක මතම පිහිටලා දුකම හොයාගෙන යනවා. ඒක අපිට හොඳට තේරෙනවානේ. මේ දුක කියලා එකක් අපිට තියෙන්නේ මේ ලෝකේ දුකක් තියෙන නිසා නෙමෙයි. දුක කියලා එකක් තියෙන්නේ ලෝකයේම දුක කියලා එකක් නැහැ ඇත්තටම. ඒ ලෝකයට වටිනාකම දෙන එක ඇතුලේ තමයි දුක කියන්නේ. දැන් දුක ගැන තෝරාදි බුද්ධ වචනේ පාවිච්චි කරන වචන තමයි විපරිණාම දුක්ඛං කියලා. විපරිණාම දුක කියලා එක. ඇත්තටම එහෙම දුකක් නැහැ ලෝකේ. ලෝකෙට තේරුම් කරන්න එහෙම කිව්වට විපරිණාමයම දුක නෙමෙයි. විපරිණාම කියන්නේ වෙනස් වෙන එකනේ. වෙනස් වෙන එක දුකද? එන ලෝකෙ කැඩෙනකොට, බිඳෙනකොට, වැටෙනකොට, කඩාගෙන වැටෙනකොට මිනිස්සු අඬන්න ඕනනි. විපරිණාමයටපත් වෙනකොට අපි අඬන්නේ. හැබැයි අපි වටිනාකම් දුන්න ලෝකේ වෙනස් වෙනකොටයි අපි අඬන්නේ. එහෙනම් විපරිණාම දුක්ඛං කියන එක වෝහාර මාත්‍රෙන් විවහාරයේ පාවිච්චි කළාට ලෝකේ විපරිණාම දුක කියලා එකක් නෑ පින්වත්. විපරිණාමයටපත් වීම වෙනස් වීමම දුක නෙමෙයි. වෙනස් වීම කියන එක දුක නෙමෙයි. හොඳට තේරුම් ගන්න මේක. ඒ නිසා වෙනස් වෙන ලෝකයට හිතින් වටිනාකම දෙන එකයි දුක. ඒතර වටිනාකම දෙන්නේ මිනිස්සු සිතින්. අපිට ලෝකයට වටිනාකම දෙන්න බෑ ඇස් වලින්. ඇහැ හරහා අපිට ලෝකයට වටිනාකම දෙන්න බෑ. කනින් අපිට වටිනාකම දෙන්න බෑ. ඇයි වටිනාකම දෙන්න බැරි? මේ ඇසෙන් කනින් ආදියෙන් අපි ලෝකයේ උරගානකොට ඒ ලෝකයේ ස්පර්ශ කරන්නේ අපි සිතින්. ඇහෙන් දැක්කේවව සම්බන්ධ මතකයේ සිතටයි ඇයිති. රූප දකින මට්ටම තුල සිත පහළ වෙන්නේ නැත්නම් රූප පේන මට්ටමක් ඉන්නේ නැහැ. බටහිර ලෝකයේ කෙනෙක් ස්නායු ක්‍රියාකාරීත්වය ඔමෙව ටිකක් කතා කරයි. නමුත් පින්වත්නි සිත යථා පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඇස විතරක් තිබුණා කියලා රූප බලන්න බෑ. ඒතර අපි සිතින් රූප අඳුනගන්නේ. සිතින් තමයි රූප විමසන්නේ. සිතින් රූප විමසනකොට ඒ රූපේ අඳුනගන්නේ සිතින්. අඳුනගන්න නම් කලින් දැක්ක රූපේ ගැන මතකයක් තියෙන්න ඕන. ඒ මතකේ ඇහැට සම්බන්ධ නැහැ. ඇහැ නිකන් කණ්ණාඩියක් වගේ ඔහේ තියෙනවා විතරයි. ඉතින් මේක ටිකක් ගැඹුරු එකක්. සමහර අයට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපේ දේශන අහලා හුරු නැති මනුස්සයෙකුට නම් මේක කොහොමවත් තේරෙන්නේ නැහැ. එතකොට ඇහින් රූප දකිනකොට ඒ දකින මට්ටම තුල ඇසේ ක්‍රියාවලිය බටහිර ලෝකයේ ඇස සම්බන්ධ දන්න කෙනෙක් කියන්න පුළුවන් නෑ. ඉතින් ඕකට මෙහෙම ස්නායු ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙනවා. මොළේ මැදිහත් වීම මෙහෙම. ඒ ඔක්කොම අපි රූපයට අයිති කතාව. ඒක ඊටාම බොහොම කෙටි වේලාවක් ඇතුළේ රූප දකින මට්ටමේදී ක්‍රියාවලිය. නමුත් පින්වත්නි මේ රූපය දකින්නේ සිතින්. රූපය විභාග කරගන්නේ, විශ්ලේෂණය කරන්නේ සිතින්. ඒ විශ්ලේෂණය කරද්දී කලින් දැක්ක රූප සම්බන්ධ මතකයේ තියෙන්න ඕනේ සිතටයි. මේ මතකේ දැන් අපි මතක් කරන්නේ අපි ඒ කියන්නේ සිත තුළ තමයි මතකයේ තියෙන්නේ. එතකොට ඒ සිතටයි මතකයේ සම්බන්ධ, කලින් දැක්ක රූප සම්බන්ධ මතකය. මේ වගේ සිතේ වෙනම කෘත්‍යයක් තියෙනවා. සිතේ ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් මේ සිතේ ක්‍රියාවලිය මොහොතක් මොහොතක් ගානේම අලුත් වෙනවා. හැම වෙලාවකම මේ සිතේ ක්‍රියාවලිය අලුත් වෙනවා. ආය ආය අලුතෙන් සිත හට ගන්නවා. සිත බිඳෙනවා. ඒ බිඳින එක තුලින් ආයය සිත අලුතෙන් හට ගන්නවා. එතකොට මේ සිත නැවත නැවත හට ගන්නකක් තියෙනවා. සිත විතරක් නෙමෙයි මේ රූපයත් නැවත නැවත හට ගන්නවා. මේ රූපයේ ස්වභාවයක් තමයි නැවත නැවත ආය හට ගන්නවා. ඒකයි අපි වියපත් වෙන්නේ. අපි වයසට යන්නේ රූපය ආයය හට ගන්න නිසා. එතකොට නැත්නම් වියපත් වීම කියලා එකක් ලෝකේ කතා කරන්න විදිහක් නැහැ. හැබැයි මේ රූපේ විශේෂත්වය තමයි බිඳෙන එක තුලින් ආය හට ගන්නවා. ඒ හට ගන්න රූපය අර බිඳිච්ච එකට ගොඩාක් කිට්ටුයි. ඒ නිසා තමයි දවසින් දෙකින් ඒක හොයන්න බැරි. ඉතින් මේ රූපේ සම්බන්ධ මා විශාල කිව්වේ මක් දැන් බුද්ධ ශාසනයේ රූපේ බෙදනවා කොටස් 24කට. මේ රූපේ තාම ගැඹුරු කියවීම. ඒ 24ට අමතරව රූපේ ප්‍රධාන ප්‍රභේද හතරක් බෙදනවා. ඒවට අපි කියනවා සතර මහා ධාතු කියලා. ඒවයින් උපදින 24ක් තියෙනවා. ඒ නිසා ඒවයින් උපන්නේව නිසා උපාදාය රූප කියලා එකට කියනවා. ඒ වුඟා ගැඹුරින් ධර්මී කියවනකොට තමයි ඉතින් ලෝකේ හරි පුදුම වෙන කතා මේ බුද්ධ ශාසනේ තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ විදියට මේ අපිට අපි ගැන ඉතාම ගැඹුරු කියවීමක් ලෝකේ කිසිම ආගමික මතවාදයක් අපට හදලා දීලා නැහැ. ඉතින් මේ බුදුරජාණන්සේගේ ධර්මයෙන් බලනකොට අපිට අපිව හොඳට කියව ගන්න පුළුවන්. ඒතර අපිට කියව ගන්න බැරි වුණාට පස්සේ අපි ලෝකේ යන්නේ අනිත් පැත්තට. හොඳට බලන්න මේ ජීවත් වෙන රටාව ඇතුලේ අපිට එන්න දුක නම් අඩු වෙලා නැහැ. අපි ඔක්කොම වැඩ කරන්නේ දුක අඩු කරගන්න කියලා ඉතාලන. ඔයාලා ඉගෙන ගත්තේ මොකටද? ඔයාලා දරුවන් උගන්වන්නේ ඇයි? ඔයාලා රැකියා කරන්නේ ඇයි? දුක අඩු කරගන්නනේ. හොඳයි මට කියන්න අවුරුදු 30 දී තිබ්බ දුකට වඩා 50 දී වැඩි වෙලා නැද්ද කියලා? අවුරුදු 15 තිබ්බ දුකට වඩා අවුරුදු 25 වෙනකොට ඔක වැඩි වෙලා නැද්ද කියලා? මට කියන්න එහෙම දුක අඩු වෙලා නැහැ. එහෙම දුක අඩුවෙන්නේ නැහැ පින්වත්නි. දුක අඩුවෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු දුක මතම පිහිටලා ආයි දුකමයි හොයන්නේ. අර හරියට ගම් වතුර ඉඳලා වතුර මිල්ලනෝ වගේ. දැන් මිනිස්සු ගම් වතුර තිබ්බට ගම් වතුර හිටපු මිනිස්සු අපෙන් ඉල්ලුවෙත් ආයි වතුරමනේ. අනේ අපිට වතුර බෝතලයක් දෙන්න කියලානේ. ඒතර අන්න ඒ වගේ දුක මතම පිහිටලා දුකම හොයාගෙන යනවා. ඕක තමයි ජීවිතය කියලා කියන්නේ. ඒකට බුද්ධ සාධනේ පාවිච්චි කරපු වචනේ තමයි අනරියා පරේෂණ. ඇත්තටම අපිට මේ හිතන විදියට මේ වැඩ කරන විදියට අපිට කවදාවත් දුක අඩු වෙන්නේ නැහැ. දුක අඩු වෙන්න අපි තුල ප්‍රතිපත්තිමය වෙනස්කම් ටිකක් ඕන. පොඩි වෙනස්කම් ටික ලොකු වෙනස්කම් ඕනේ නැහැ. අපේ ජීවිතේ ගොඩාක් වෙනස් කරගන්න උවමනා කරන්නේ නැහැ. අනික මේ ජීවිතේ වෙනස් කරගන්නවා කියන්නේ පන්සල් වෙනවා කියන එක නෙමෙයි. පන්සල් වල ඉන්න අයටත් ධර්මේ නැතු ඉන්නේ දැන්. පන්සල් වල ඉන්න අය බලන්න පන්සල් වල වැඩ පිළිවෙල වල දිහා හොඳ සාවධානව බලන්න. පන්සල් වල ඉන්න අය දිහා ගිහින් පොඩක් අධීක්ෂණය කරන්න. ඒගොල්ලන්ගේ ජීවන චර්යාව ඇතුලේ පින්වත්නි අනේ ඒගොල්ලන් තුල මේ කියන්නේ බුද්ධ ශාසනයේ ඇසුරෙම හිටියත් මේ ධර්මයේ යාලට ග්‍රහණය කරගන්න බැරි වෙලා. දැන් මං ඊයේ දැක්කා මේ ඊයේ මම මගේ මාසික වැඩසටහන තිබුණා මේ තලවතු ගොඩ පැත්තේ සංගමිත ආරාමය කියලා ආරාමයක. එතකොට ඒ ආරාමයට ගියාම තේ ආරාමයේ අපේ වැඩසටහන අතර විශාල පිරිසක් ඒ ශාලාව විශාල සෙනගක් එනෝ. ඒ ශාලාව මැදින් ආවා ඒ මිනිහෙක්. මම එනකොටම දැක්කා හොඳටම අවුල් වෙච්ච කෙනෙක් කියලා. එයා පාවඩෙත් පාගෙන එහෙම ආවා. ඉතින් ඇවිල්ලා එයා එතන අපේ වැඩපිළිවෙල නිකන් අවුල් වෙන විදිහට මැදිහත් වුණා ඒකට. නිකන් අර මේ මයික් එකෙන් නිකන් පොඩි ශබ්දයක් එනවා කියලා අන් මහ ලොකු කලබලයක්. මං කොහොමද ඕක කරන්න එපා, ඔය මහත්තයා බොහොම ධර්ම ගෞරවයක් නැතුව මෙතනට ආවේ කියලා මම ඉතින් එයාව එතනින් බැහැර කළා. මං දැනගත්තා එයා එතනින් මනුස්සෙක් බව. ඊට පස්සේ අපි බොහොම හිතයිෂි අපේ මහත්තයෙකුට එයා කියලා තිබ්බා මම මෙතන අවුරුදු 22ක් ඉන්න අය. ඉතින් අවුරුදු 22ක් ඉන්න මම නම් ඔය හාමුදුරුවරුන්ට ගරු කරන්නේ නැහැ. මම මේ ආයතනේ අවුරුදු 22ක් ඉන්නවා. මම ඔය හාමුදුරුවන්ට ගරු කරන්නේ. මම නම් කැමති නැහැ වඳින්නවත්. මම කැමති නැහැ සමාව ගන්නවත් වගේ කතාව කියලා. ඉතින් අවුරුදු 22ක් පන්සලේ ඉඳලා. අවුරුදු 22ක් පන්සලේ හිටපු මිනිහෙක් එහෙම කියනවා නම් එලවල දාන්න ඕනේ ඉක්මනටම. ඉක්මන එලවන්න ඕනේ. ඇයි අවුරුදු 22ක් හිටියට අර හදියට හොද්දේ රස හැඳාඳුරන්නේ නැහැ වගේ. කොච්චර අනාතයිද කියලා බලන්න. අපරාධේ අපන්තලේ හිටියේ. එයා බුදුරජාණන් වහන්සේගේ නාමේ මොකුත් ජීවිතේට අරන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ පන්සල් වලම හිටියත් කෙනෙක්ගේ ගුණධර්ම හැදින්නේ නැහැ. ඔයාලා දන්නවද ගුණධර්ම හැදින්නේ කොහොමද කියලා? කෙනෙක්ගේ ගුණධර්ම හැදෙන්නේ එයා යාව විමසා බලන විදියට. ඒ කියන්නේ මට මාව විමසලා බලනකොට තමයි මට මාව තේරෙන්නේ. ඒ කියන්නේ අපි පුළුවන් තරම් අපිට අපිව විමසන්න විනාඩි 5ක් පාවිච්චි කරන්න ඕන දවසට. මන් දිහා බලාගෙන ඉන්න ඕන. ඔෆිස් එකේදී සාමාන්‍යයෙන් කෑමෙම කාලා දවල්ට ඔයාලට හම්බ වෙනෝනේ විවේකයක්. සීට් එකේ මොවාඩි වෙලා ඇස් දෙක පියාගෙන තමන් දිහා බලන්න. එතකොට තමන් දිහා බලාගෙන ඉන්නකොට තමන්ව තේරෙනවා. තමන්ගේ සිතුවිලි තේරෙනවා. මේ සිතුවිලි රටාව තමයි දුක කියන්නේ. අපිට දුක දුක කියලා කියන්නේ සිතුවිලි රටාවට. දැන් භාවනාවෙන් කරන්නේ සිතුවිලි වල උද්වේගය ගොඩාක් අඩු කරනවා. ඒතර තමයි භාවනාවෙන් සහනයක් ලැබෙන්නේ. අපි කියන්නේ මේ භාවනා කරනකොට හරි සහනයක් තියෙනවා කියලා. භාවනා කරනකොට හරි සහනයක් තියෙනවා කියලා සමහර අය කියන්නේ. ඉතින් ඒ අර දැන් ධර්මයේ අහනකොට සහනයක් තියෙනවා කියලා මිනිත්තු කියන්නේ. දැන් මට අපේ පෞගික කාල දේශනාවක් කරලා අපේ ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා. ඒ දේශනාව ලෑස්ති කරපු ඒ ස්වාමීන් වහන්සේ කිව්වා, අනේ මේ දේශනාවට දායකත්වයගෙන කටයුතු කළ එක්තරා වෛද්‍යවරයෙක්. ඒ වෛද්‍යවරයා විදේශගත වෙන්නේ. එයා ඉක්මනට එයා විශේෂඥ වෛද්‍යවරයෙක්. එයා ඉක්මනට එයාගේ වැඩේ නවත්තලා මෙයා එයා වෙනුවෙන් කරන දේශනාව යනවා කියලා ඉක්මනට එයා වාහනෙට ඇවිල්ලා ඊට පස්සේ මේ වාහනේ ෆෝන් එක ඔන් කරගෙන ෆෝන් එකට ඇඳගෙන ඉවර වෙනකම් බණ ඇහුවා කියලා ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා. ඉක්මනට එයාගේ ජොබ් එක නවත්තලා ඉක්මනට වාහනෙට ඇවිල්ලා ඒ පැයම බොහොම වන්දනා කරගෙන ධර්මය ඇහුවා. ඒ බලන්න මේ ධර්මයේ දියුණු කරන්න ඇති වෙන කැමැත්ත එළිය ඉන්න මිනිහකේ මානසික රෝගියෙක් කියලා. නැත්නම් තමන්ව විමසා බලනකොට සිතුවිලි වල උද්වේගය අඩු වෙනකොට තමයි ලෝකේ සැබෑම සහනේ ඉන්නේ. සැබෑ සහනේ ඉන්නේ අර සිතුවිලි සුපුරුදු විදිහට ගලන එක අඩු වුණාට පස්සේ. දැන් අපිට එන්න එන්න අපිට වෙලා තියෙන සිතුවිලි වල උද්වේගය වැඩි වෙලා ඔය සිතුවිලි වල වේගය අඩු වෙන්න පුදුම සහනයක් එනවා. කාය පස්සද්ධියක් එනවා. ඒක අඩු වෙලා එක තැනකදී සිතුවිලි හොඳටම අඩු වීමෙන් උපදිනවා ප්‍රීතිය. එතකොට කෙනෙක් තුළ සිතුවිලි ගලන්නේ කුමක් නිසාද? සිතුවිලි ගලන්නේ මේ ලෝකයේත් එකතු වෙන අවකාශයේදී. අපි ලෝකයේත් එකතු වෙන්නේ කොහොමද? අපි පින්වත්නි ලෝකයේත් එකතු වෙන්නේ මේ ඇහැ හරහා. කනින් තමයි ලෝකයක් එක්ක එකතු වෙන්න පුළුවන්. නාසයේ දිවකය මනස කියන හය පැත්තකින් තමයි අපි ලෝකයක් එක්ක එකතු වෙන්නේ. ඒ හය පැත්තෙන් මේ එකතු වෙනකොට රූප සංචේතනා කියලා රූප දැක්කහම සිතුවිලි ගලනවා. ශබ්ද සංචේතනා කියලා ශබ්ද ඇහෙනකොට සිතුවිලි ගලනවා. ගඳ සුවඳ සම්බන්ධ සිතුවිලි ගලනවා. රස සංචේතනා කෑම කනකොට රස ගැන සිතුවිලි ගලනවා. පොට්ටබ්බ සංචේතනා මේ කයට පහස දැනෙනකොට ඒ දැනෙන එක සම්බන්ධ සිතුවිලි ගලනවා. ඒ සිතුවිලි ගැලීම ඇතුලේ තමයි සුඛ දුක්ඛ කියලා වේදනා හටගන්නේ. ඒ නිසා මේ දැන් මේ කය සම්බන්ධ සිතුවිලි ගලන්නේ නැත්තම් වේදනාව කියලා එකක් වැටෙන්නේ නැහැ. එතකොට මේ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියලා සිතුවිලි ගලනවා. මෙන්න මේ සිතුවිලි ගලන වේගය වැඩි වෙන්න එයා තුළ අභ්‍යන්තර කලබලයක් ඇති වෙනවා. ඒ කලබලයත් එක්කම රූපේ පව වෙනස් වෙනවා. රුධිර සංසරණ වේගේ පව වැඩි වෙනවා. හොඳට බලන්නකෝ. අපේ සිතින් කලබල වෙච්ච ගමන්ම අපේ කය තුළ ඇති වෙන විශාල වෙනස්කම් ටිකක් තියෙනවා. එයාට දාඩිය දානවා. ඒ කියන්නේ සිතුවිලි වේගේ වැඩි වුණාට පස්සේ බය තැතිගැන්ම වගේ එකක් සිතුවිලි හරහා ඇති වෙන එකක්. ඒ බය වීමත් එක්ක එයා එක්ක දකින්න දෙයක්, එක්ක අහන්න දෙයක්, එක්ක දැනෙන දෙයක් නිසා එයාට බය වීමක් ඇති වෙච්ච ගමන් ඒ බිය වීමත් එක්කම එයාට තුල ඇති වෙන සිතුවිලි ගලන වේගේ වැඩි වෙනකොට ඒ සිතුවිලි වලට අනුවම රූපස්කන්ධේ වෙනස්කමක් ඇති වෙනවා. අර්ථ ස්පන්දනේ වැඩි වෙනවා. සමහරට හාට ඇටැක්යක් වුණත් එන්න පුළුවන්. ඊට පස්සේ මේ සම්පූර්ණයෙන්ම කය තුල මහ විශාල වෙනස්කමක් ඇති වෙනවා. සමහර විට එයාගේ කය තුල රෝමෝත්කමණය වෙන්න පුළුවන්. ඇඟ තුල නිකන් අපි කියන්නේ ඇඟ නිකන් කිලිපොලා යනවා කියලා අපි කියන්නේ. ඉතින් බැලූ බැල්මටම ඇඟ තුල විශාල දාඩිය දාන්න පුළුවන්. මේ වගේ වෙනස්කම් ඇති වෙනවා. ඉතින් මේ වෙනස්කම් ඇතුලේ පින්වත්නි අපි පුරුදු වෙලා තියෙන්නේ සිතුවිලි ගලන වේගය අඩු කරන්න නෙමෙයි, සිතුවිලි ගලන වේගය වැඩි කරන්න. එතකොට දැන් අර මේ සිතුවිලි ගලන වේගය වැඩි වෙන්න තමයි දුක වැඩි වෙන්නේ. දැන් සාමාන්‍ය ලෝකේ කෙනෙක් එක දන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් පිළිගන්නේ නැහැ සිතුවිලි ගලන වේගය වැඩි වෙන්න දුක වැඩි කියලා. සාමාන්‍ය කෙනෙක් පිළිගන්නේ නැහැ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාළ සිතුවිලි ඔය භාවනාවෙන් කරන්නේ භාවනා කරනකොට S2 පියා ගන්නවනේ. S2 පියාගත්තම S4 ගලන රූප සංචේතනා ගලන්නේ නැහැ. කන පැත්තටත් අවධානය යොමු කරන්නේ. අපි බොහොම කිට්ටු භාවනා රම්මණයක් ගන්නවා. අපි ඉඳිමු හුස්ම දිහා බලාගෙන ඉන්නවා කියලා. ආනාපාන සතිය කියලා කියන්නේ ලෝකේ බොහොම දියුණුයි මේ භාවනාව. ආනාපාන සතු ඇමරිකාව වගේ රටවල් පහ හරි උනන්දුයි දැන් ආනාපාන සතිය කිව්වම හරි මේගොල්ලෝ හරි ප්‍රසිද්ධයි මේ භාවනාව. දැන් ඔය තායිලන්තේ ධම්මකාය මෙඩිටේෂන් සෙන්ටර් එකට එම හරියට රටවල් වලින් එනවා. දැන් ඔය බැංකොක් වල විශාල විදේශික පිරිසක් ඉන්න ඔය අය අතරින් 25% විතර බැංක් මේ මේ ධම්මකායට ආපු අය. ඔයගොල්ලෝ ගිහින් බලන්නකො ලොකු shopping mall වල ඉන්නවා නේද විදේශිකයෝ ගොඩක්. ඒගොල්ලෝ ඒගොල්ලෝ ඉලක්ක කරලා ඇවිල්ලා තියෙන ඔය ධම්මකාය මෙඩිටේෂන් සෙන්ටර් එක. ඇයි ලක්ෂ 10ක් භාවනා කරන්න හදලා තියෙන්නේ? ඉතින් ලක්ෂ 10ක් භාවනා කරන්න හදලා තියෙන විශාල ගොඩනැගිලි තියෙන. ඒ වගේ ගොඩනැගිලි තායිලන්තේ මං හිතන්නේ ආයේ නැහැ කොහෙවත්. එතකොට ලක්ෂ 10ක් භාවනා කරනවා. එක එක භාවනා කරන්න විවිධ කන්ෆරන්ස් හෝල් තියෙනවා. එක එක විදිහේ භාවනා කරන්න තැන් තියෙනවා. විශාල සංඝ පිරිසක් ඉන්නවා. ඒ ඔක්කොම විදේශිකයෝ ඔයගොල්ලෝ ගින් අහලා බලන්න හම්බ වුණොත් ඔය බැංකොක් වල ඉන්න ගොඩාක් විදේශිකාය 25% විතර ඒගොල්ලෝ ඇවිල්ලා තින්නේ අර ධම්මකාය මෙඩිටේෂන් සෙන්ටර් එකට. එතකොට ඒගොල්ලෝ ඇයි ඒගොල්ලෝගේ භාවනා ක්‍රම වලින් ඔය ආනාපාන සති වගේ යන හරි උනන්දුයි. දැන් ලංකාවේ එකක් තියෙනවා ඒගොල්ලෝ භාවනාව ගැන මොකක්වත් නැහැ. ඔය කවුරු හරි මොනවා හරි කියනවනම් ඒ පස්සේ යනවා. ඒ වයින් තාන්ති දෙනවද මේක බුදුරජාණන්සේගේ දේශනාවක්ද නැත්නම් එයා හිතලු කියනවා. ඒවා ලංකාවේ මිනිසුන්ට වැඩක් නැහැ. ලංකාවේ මිනිස්සු ආමුදුරුවන්ගෙන් හරි පොඩි ආස්වාදයක් ගන්න තමයි බලාගෙන ඉන්නේ. එයාලා කැමති ආමුදුරුව කෙනෙක්ගෙන් හරි එයාලා පොඩි ආස්වාදයක් ගන්න. දැන් ඒ ආමුදුරුව මොනවා හරි කියනකොට එයාලට hina යනවා නම් එතකොට නිකන් ආමුදුරුව නිකන් දෙපැත්ත කැපෙන කතා කියන එහෙම පැවිද්දෝ ඉන්නෝනේ. එහෙම කියනකොට ලංකාවේ බෞද්ධයෝ ඒකට හරි ආසයි. ඒගොල්ලෝ හිතනවා ඒව බන කියලා. ඒව අහලා කවුරුත් සංසිඳෙන්නේ නැහැ. දහස් ගාණක් එකතු වෙලා එක එක විකාර අහනවා. සංසිඳෙන්නේ නැයි සංසිඳෙන්නේ එක ප්‍රතිපත්තියක් තුලින් වෙන එක. ඒකේ පළවෙනි එක තමයි එයා එයාගේ සිත දිහා බලාගෙන ඉන්නකොට. ඒතර එයාගේ සිත දිහා බලාගෙන ඉන්නකොට එයාට එයාගේ සිත ප්‍රකට වෙන්න ගන්නවා. එයාගේ සිතේ ඇති වෙන හැම සිතුවිල්ලක් තුල මෙයා වගකීම දරන්න පටන් ගන්නවා. දැන් ලංකාවේ මිනිස්සු වගකීම දරන්නේ නැහනේ. හොඳට බලන්නකො ලංකාවේ රාජ්‍ය ආයතනයකට ගිහින් ඒගොල්ලෝ වගකීම දරන්න කැමති නැහැ. ඒගොල්ලෝ හැම වෙලාවෙම තවත් කෙනෙක් පෙන්නලා එමීට ඇඟායින් කර ගන්නවා. ඇයි? ලංකාවේ මිනිසුන්ගේ අහලකවත් බුදුරජාණන්සේගේ ධර්මී නැහැ. ලංකාවේ මිනිසුන්ගේ පැත්තකවත් ධර්මයක් නැහැ. ඒතකොට දැන් බුදුරජාණන්සේගේ බුද්ධ දේශනාව ඇතුළේ එයාගේ සිතුවිලි අඳුන ගන්නවා. ඒ කියන්නේ මගේ Tamanගේ සිතේ ඇති වෙන ඕනම සිතුවිල්ලක් මොන වගේ සිතුවිලි වුණත් කමන්නේ. ඒ කියන්නේ හැමෝටම එක වගේ රාග සිතුවිලි එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? මේ වේමත්තතාවයකින් යුක්ත සිතක් තියෙන බුද්ධ ශාසනය කොච්චර දියුණුද කියලා බලන්න. රාගයේ සම්බන්ධ සිතුවිලි වල විවිධත්වයක් තියෙන්නේ. හැම මෙතනට එන අයගේ සිතුවිලි වල රාගයේ සම්බන්ධ සිතුවිලි මනෝභාව එක එක විදියයි. ඇයි එහෙම වෙන්නේ? මේ මනුස්ස ලෝකයේ කියන්නේ නානත්ත කායේ නානත්ත සංඤේ. කාය නානත්වයක් සහ සංඥා නානත්වයක් මේ වගේ නොවන තැනුත් තියෙනවා. ඒකත් කායේ නානත්ත සංඤේ කියලා තැනුත් තියෙනවා. ඒ කියන්නේ කය එකම වගේ සංඥාවල වේමත්තතාවයක්, සිතුවිලි වල විවිධත්වය. එහෙම ලෝක තියෙනවා. මේ අපි මේ මීටියට එහෙම ජීවින් ඉන්න තැන් තියෙනවා. ඒක මම හිතනවා මේ බටහිර ලෝකෙට නම් කවදාවත් හොයා ගන්න වෙන්නේ නැහැ. තවත් තැන් තියෙනවා. ඒකත් කායේ නානත්ත සංඤේ. කය එක වගේ සංඥාවල විවිධත්වයක් තියෙනවා. තවත් තැන් තියෙනවා ඔය බ්‍රහ්මතල තියෙනවා. ඒකත් කායේ ඒකත් සංඤේ කියලා. ඒ කියන්නේ එකම වගේ වෙනසක් නැහැ. එතකොට මේ වෙනස මතුවෙන්නේ තණ්හාවත් එක්ක. දැන් අපි මේ විවිධත්වයේ තියෙන්නේ මොකක් නිසාද? අපේ මේ විවිධත්වයේ තියෙන්නේ තණ්හාවත් එක්ක. තණ්හාව නැත්තම් වේමත්තතාවය කියලා එකක් ඉන්නේ නැහැ. තණ්හාව කියන එක තමයි අපිව බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ සත්වයා බෙදන්නේ තණ්හාව. හොඳට බලන්න මේ අපි පිළිගන්නේ මේ මනුස්ස ලෝකයට ආපු අපි පිළිගන්නේ ආබස්සර කායික වෙනත් ග්‍රහලෝක දැන් බටහිර ලෝකෙත් පිළිගන්නේ ටිකක් කිට්ටුවේ අදහස වෙනත් ලෝක ග්‍රහලෝකකින් ආපු ජීවි පිරිසක් විකාශනය වෙන්න ඇති කියලා පිළිගන්නේ. පරිණාමවාදයේ සම්බන්ධ මදහස් උඩු යටිකුරු වෙලා තියෙන්නේ දැන්. දැන් පරිණාමවාදී කියන අදහසක් බැලුවොත් පොත වහලා දාන්නයි වෙන්නේ. එච්චරට මතවාද ගොඩාක් හැප්පෙමින් තියෙන වෙලාව. එතකොට මේ ඔක්කොම අපි කියන්නේ තාම හොඳ කියවීමක් එක්ක. මේවා හිතලු නෙමෙයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අදට 2600 කට පැත්තේදී කිව්වා වෙනත් තලයකින් ආපු පිටසක් තමයි මේ විකාශනය වුනේ කියලා. ඒක කියන්න භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරපු ආඛ්‍යානේ තමයි ආබස්සර කායික මනෝමය කායික සතුට ආහාරය කරගත්ත ජීවි පිරිසක් මේ මිහින්ට ඇවිල්ලා මේ පොළොව ස්පර්ශ කරන්න ගිහින් තමයි ගොලන්ගේ කාය විවිධත්වය ආවේ කියලා. එතකොට මේ පොළොව ස්පර්ශ කරලා ඒක දිවගාලා බැලුවලු. එතකොට ඒගොල්ලෝ හරිම සතුට ආහාරය කරගෙන හිටපු ඒගොල්ලන් තුළ විවිධත්වයක් තිබුණ නැති අය ඒගොල්ලෝ මේ පොළොව කන්න පටන් ගත්තලු. එතකොට මේ පොළොව ස්පර්ශ කරනකොට රස තණ්හාවක් ආවලු. ඒක ඒක එදා ඉඳලලු මේ සත්‍යයේ විකාශනයේ සිද්ධ වුණේ විශාල අවුරුද්ද. මේ අවුරුදු 5000ක් 10000ක් 15000ක් ලක්ෂයක් දෙකක් නෙමෙයි. ඊට කලින් මේ සත්‍යයේ පරිණාමී අක්මුල් ගැන කියද්දි මේ කියන්නේ. තමාට මේක කියන්න ඇත්තේ මේක කියන්න වෙන විධික්‍රමයක් ඒ කාලේ තියෙන්න නැතුව ඇති. ඒ කාලේ මිනිසුන් මේක තේරෙන්නත් එපා කොහොම හරි කියන එක. දැන් මේ සමහර දැන් බුදුරජාණන්සේ අද පහළ වුණා නම් අද කියන කියවීම සම්පූර්ණයෙන් වෙනස්. මොකද අපි මතක තියාගන්න ඕනේ මේ දේශනා දිහා අපි හුඟක් සැකෙන් බලන්න හොඳ නැහැ. හේතුව අපි මේ පහල් අපි මේ කියන දේශනාව බුදුරජාණන්සේ දේශනා කළේ අදට 2600කට එහා පැත්තේ. එතකොට ඒ කාලේ සමාජය වෙනස්. ඒ කාලේ මිනිසුන්ගේ කියවීම වෙනස්. ඒ කාලේ මිනිසුන්ගේ චින්තන වෙනස්. ඒ කාලේ බුදුරජාණන්සේ දේශනා කරපු රට වෙනස්. වෙනම සමාජයකට කිව්වේ. ඒක තමයි අපි මේ රවුම් කරලා අරගෙන මේ 2600කට එහා පැද්දෙදි මේ 21 වෙනි සතවර්ෂයට හසඳන්නේ. ඒ අද වෙලා තියෙන්නේ ඒ කාලෙක හිම්ම පාවිච්චි කරනවා. එතකොට මේක පේල්. තමාර ආම්තුරුරු ඒක මේ විදිහටම පාවිච්චි කරනවා. අපි ඒ විදිහටම පාවිච්චි කරන්න ඕනද නැහැ. ඇයි මේ අපි මේ කරන්නේ අදට 2600කට එහා පැද්දෙදි අපගේ භාගතුනාසේ වදාළ දේශනාවේ හරය මොකක්වත් පළුදු කරන්න ඕනද නැහැ. ඒක සරුව කාලීනයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අදට 2600කට එහා පැත්තේදී වදාලා මේ රස පොළොව ස්පර්ශ කිරීමෙන් තමයි වේමත්තතාවේ ආවේ කියලා. ඒ කියන්නේ රස පොළොව ස්පර්ශ කිරීම රස තණ්හාවට වෙච්ච එක. එහෙනම් මේ දක්වාම අපේ විවිධත්වය ඇති වෙලා තියෙන තණ්හාවේ. හොඳට බලන්න තණ්හාව තමයි අපි බෙදලා තියෙන්නේ. සාමාන්‍ය ලෝකෙ කෙනෙක් එක පිළිගන්නේ නැහැ. තණ්හාව තමයි බෙදලා තියෙන්නේ. එතකොට මේ දක්වාම අපේ විකාශනයේ සිද්ධ වෙලා තියෙන තණ්හාවට. ඒ නිසා දුකේ සමුදය විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තණ්හාව. දුකේ සමුදය විදියට. එතකොට දැන් මේ අපිට මේ සම්පූර්ණයෙන් මේ ජාලයෙන් නික්මීමට නම් ඒ කියන්නේ මේ ජාලයෙන් ගැලවෙන්න නම් එතකොට මේ මේ සම්පූර්ණයෙන් මේ රාමුවෙන් එළියට යන්න නම් ඒ එළියට යාම තමයි ලෝකෝත්තර වීම කියලා අපි කතා කරන්නේ. අපේ හැමදාම අපේ කැටයන් ඔක්කොම තියෙන්නේ මේ රාමුව ඇතුලේ. එතකොට මේ රාමුව ඇතුලේ හැමදාමත් එකම තැන අපි කැරකෙන්නේ. එකම දේ ආයය සිද්ධ වෙමින් පවතින මේකේ මොකක්වත් අමුත්තක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පුනරුක්තිය කියලා. මහණෙනි ලෝකේ එකම දේ නැවත නැවත සිද්ධ වෙමින් පවතිනවා. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. එකම දේ ආයය එකම විදියට සිද්ධ වෙමින් පවතිනවා. දැන් බටහිර ලෝකෙත් අදහසක් තියෙනවා ශක්තිය කියන එක. ශක්තිය කියන එක ක්ෂය වෙලා යන්නේ නැහැ. වෙනත් ස්වභාවයකින් නැවත නැවත ඉස්මතු වෙන එක තමයි වෙන්නේ කියලා. ශක්තිය නැවත ඒක බුද්ධ ශාසනෙත් ඒකම තමයි කියන්නේ. බුද්ධ ශාසනෙ කියන්නේ දැන් මේ පැවැත්ම ඇතුලේ අපිට සිද්ධ වෙන්නේ අපේ මරණයත් එක්කම ආය වෙනත් ස්වභාවයකින් අපි මතුවෙන එකයි වෙන්නේ. ඒක නිරේ වෙන්න පුළුවන්, പ്രേත ලෝකෙ වෙන්න පුළුවන්, තිරිසන් ලෝකෙ වෙන්න පුළුවන්, මනුස්ස ලෝකෙ වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ කොහෙද කියලා. ඒ නිසා පින්වත් මේක ඊටාම බිහිසුණු ගමන. මේක ඇතුලේ අපි සානුකම්පිත නිර්ණායක නැහැ. අපිට ඕන විදිහට මේක පාලනය කරන්න බෑ. සමහරවිට මේ ගෙවෙන්නේ අපේ අන්තිම දවස වෙන්න පුළුවන්. ඉතින් ඒක අපි අවබෝධ කරගෙන ඉන්න ඕන. අපි තරුණ වුණත්, බාල වුණත්, වයසට ගියත්, ගිහි වුණත්, පැවිදි වුණත්, ස්ත්‍රී වුණත්, පුරුෂ වුණත්, පින්වත් හොඳට මතක තියාගන්න මේ ගෙවෙන්නේ අවසාන රාත්‍රිය වෙන්න පුළුවන්. මේකෙදි සානුකම්පිත නිර්ණායක නැහැ. තව කාලේ ඉල්ලා සිටින්න බෑ. නමුත් අපිට තියෙන අර තණ්හාවට අපි කැමති තව දවසක් හරි ජීවත් වෙන්න. අපි ඒකට ආසයි. නමුත් පින්වත්නි මේ தත්ත්වය හොඳටම අවබෝධ වෙන්නේ අපි අපිව කියවන්න පටන් ගත්තා. අපි ලෝකෙම කියවපු જાතිය. අපිට ලෝකෙ ගැන විවිධ දේවල් ගැන අදහස් තියෙනවා. ලෝකෙ නොයේක් දේවල් ගැන අපිට කියවීම් තියෙනවා. හැබැයි පින්වත්නි අපිව කියවපු දවසට තමයි අපි සංසිඳෙන්නේ. ඒකට ගොඩාක් දේවල් ඕනේ නැහැ. එක ගාතාවක් ඇති ඒකට. දැන් ඔයගොල්ලෝ දන්න හොඳ ප්‍රසිද්ධ ජනප්‍රිය ගාතාවකින් පුළුවන් මේ අවබෝධය සම්බන්ධ කතාවට එකතු වෙන්නේ. මෙම් බුද්ධ ශාසනයේ නිතර පාවිච්චි කරපු ප්‍රධාන අනුශාසනා ගාතාවක් තියෙනවා. ඒක ලංකාවේ මිනිසුන්ගෙත් නිකන් නිතර මේ පොඩි ළමයි පවා දාන්නේ නිකන්. මේ ප්‍රසිද්ධ ගාතාවනේ සබ්බ පාපස්සා කරණ සියලු පව් දුරු කරන්න මහණෙනි කුසලස කුසලයට සමවදින්න කියනවා. සචිත්ත පරියෝදපන මහණෙනි සිත දමණය කරගන්න කියනවා. ඒක තමයි මහණෙනි මේ බුද්ධානුශාසනාව කියලා කියනවා. දෝ ඒක ඇතුලේ මුළු නිවන් මඟ සම්බන්ධ ඉතාම ගැඹුරු පරහසෙන්ඩට යන්න පුළුවන් එක ඒක විදියට. සබ්බ පාපස්සා කරණ ඒ කියන්නේ දැන් එකෙන් කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය ඕන කියලා. සබ්බ පාප කුසලස උපසම්පදා කුසලයට සමවදින්න කලින් පාපෙන් අයින් වෙච්ච කම තියෙන්න ඕන. ඒ කියන්නේ පාපයෙන් අයින් වීම ඇතුලේ තමයි ඔකට ධර්මයේ පාවිච්චි කරන යෙදුමක් තියෙනවා විරතිය සහ සමාදානයි කියලා. ඉතලා වෙන් වෙනවා වෙන් වුණාට පස්සේ තමයි අපි සමාදාන් වෙන්නේ. වෙන් නොවි සමාදාන් වීම කියන්නේ පොඩි අවුලක් තියෙන වැඩක්. දැන් හිතන්නකෝ මොනවා හරි කලයක මොනවා හරි පුරවල තියලා කාලයක් පල් වෙලා මොනවා හරි තිබිලා අපිරිසුදු වෙලා. ඒතර කාලේ කලේ ගොඩාක්කල් වතුර තිබිලා මොනවා හරි ජරාව තිබිලා මොනවා හරි අපිතමුකෝ තිබිලා පල් වෙලා. අපිතම දැන් තෙල් මොනවා හරි දාලා කලේක තිබිලා ඒක කාලයක් ගින් දැන් පල් වෙලා තියෙන්නේ. ඉතින් අපිට කියනවා ඕක පිරිසුදු කරන්න ඉන්න කියලා. අපි පළවෙනියෙන් මොකද්ද කරන්න ඕන? අපි පළවෙනියෙන් කරන්න ඕන මේ එකට ජවයක් ඕන මේ කලේ අනිත් පැත්තට හරවලා අර ඇතුලේ තියෙන ටික අයින් කරන්න ඕන. අයින් කරලා තමයි වතුර පයිප්ේ තියලා පුරවන්න ඕන. දැන් ඕක නොකර නිකම්ම කලේ උතන ගිහින් තියලා වතුර පයිප්ේ ඇරලා තිබ්බත් පිරිසුදු වෙන්නේ නැම කියලා කෙනෙකුට තර්කයක් කරන්න බෑ. ඒක උතුරලා ගිහින් කවදා හරි පිරිසුදු වෙන්න පුළුවන්. හැබැයි ඒක කිසිම ආකාරයකින් කාල නිර්ණයක් කරන්න බෑ. පිරිසුදු වෙන්න පුළුවන් කවදා හරි උතුරලා ගිහින්. නමුත් ඒක ඉතා විශ්වාසවන්ත කටයුතුව කාලය පිළිබඳ නිර්ණායක ඉදිරිපත් කරන්න බෑ. ඊට පස්සේ තමයි ඊට පස්සේ මොකද කරන්න? අර එන වතුරෙන්ම කලේ බැම්ම හොදන්න ඕන. බැම්ම හොදලා අරින්න ඕන. ඊට පස්සේ තමයි පිරිසුදු වතුර පුරව ගන්න ඕන. අන්න ඔය වගේ මේ අර අපිරිසුදු වෙච්ච කලයක අනිත් පැත්තට හරවලා ඒක හිස් කර ගන්නවා වගේ එකක් තමයි සබ්බ පාපාපා කරන. සියලු පවෙන් දුරු වීම. දුරු වුණාට පස්සේ මේ අර ඒ එන වතුරෙන්ම කලේ බැම්ම හොදන්න ඕන. බඳ කොටස හොදන්න ඕන. නැත්නම් යාට පිරිසුදුම වතුර පුරව ගන්න බෑ. එතකොට එයා ඒකට පාවිච්චි කරන්න ඕන අලුතින් එන වතුර. ඒ වගේ තමයි කුසල අසුප සම්පදා. සබ්බ පාපාපා කරන පවින් අයින් වීමත් කුසල සුප සම්පදා. අලුතින් ඉන අවකාශයේ ඇතුලේ පාරිශුද්ධියට දොරගුල් අරගන්න එකත් සචිත්ත පරියෝදපණ. ඊට පස්සේ පිරිසුදු වතුර පුරව ගන්න එක. අන්න ඔය වගේමයි නිවන් මඟත්. මුළු නිවන් මාර්ගයේම ඔය විදිහට කතා කරන්න පුළුවන්. බලන්න එක 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 පරයයට කියන්න පුළුවන්. එක්ක කියන්න පුළුවන් සබ්බ පාපාසා කරන කුසලස උපසම්පදා. ඒ කියන්නේ මේ මෙලෝ පරලෝ පිළිගන්න එක, දන් දීමේ සිල් එකේ මේ විපාක පිළිගන්න එක, ඊට පස්සේ මේ පින්පව් වල විපාක පිළිගන්න එක. අනිත් පිළිගැනීම තමයි ලෞකික සම්මාදිට්ඨිය. ඒක තමයි සියලු පව් දුරු කිරීම සහ කුසලයේ මත ශක්තිමත්. මෙලෝ පරලෝ පිළිගන්නේ නැති මිනිස්සෙක් ඕක කරන්නේ නැහෙනි. ඒ කතාව. ඊට පස්සේ සචිත්ත පරියෝ. ඊට පස්සේ මොකද කරන්නේ? ලෞකික සම්මාදිට්ඨිය හදලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය හදා ගන්නවා. ඒක තමයි සචිත්ත පරියෝදපණ. තමන්ගේ සිත ගැන සංවේදීකම්. සචිත්ත පරියෝදපණ. එතකොට සිත ගැන සංවේදී වෙනකොට යාගේ සිත තුල සිතුවිලි වල හැඩේ පේනවා. දැන් අපිට අපේ සිතුවිලි ගැන කිසිම අදහසක් නැහැ. අපිට අපේ සිතුවිලි ගැන කිසිම අර්ථයක් නැහැ. සිතුවිලි වැඩ කරන විදිය ගැන අපිට කිසිම නැහැ නේ පින්වත්නි. එතකොට අපේ සිතුවිලි වල විවිධත්වයක් තියෙන. කමන්නේ එක එක මට මේ සිතුවිලි කැමක රාගයේ විවිධත්වයක් තියෙන. ද්වේෂය තුල විවිධත්වයක් තියෙන. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒකට. මිනිසුන්ගේ සිත්වල රාගය ඇති වෙනවා. ඒක ස්ත්‍රී පුරුෂ බෙදීමක් නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර නිවහල් කෙනෙක්ද. ඒ කියන්නේ රාගසිත ඇති බුදුරජාණන් වහන්සේ වදාලා රාගය ඇති වුණාට කමක් නැහැ. හැබැයි පළවෙනිම කරන්න ඕන රාගසිත ඇති වෙච්ච බව දැනගන්න එක. ඒක සාධාරණීකරණය කරන්න හොඳ නැහැ. දැන් රාගසිත ඇති වෙනකොට යා පිළිගන්න ඕන මගේ සිත රාගසිත ඇති වුණා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හේතුඵල ධම ඔස්සේ මේ රාගසිත ඇති වෙන විදිය කියනවා. පින්වත් මහණෙනි, තමා තුල අයෝනිසෝ මනසිකාරේ බලවත් වෙනකොට අරමුණු මුණ ගැහෙනකොට සුභාරම්මණෙන් අරමුණ පිළිගන්නකොට මෙන්න මේක ඇතුලේ මහණෙනි රාගය කියලා සිතක් උපදිනවා. ඒ සිත ඉපදිලා සුභාරම්මණ අරමුණ නිරුද්ධ වෙනකොටම රාගසිත නිරුද්ධ වෙලා යනවා. ආයෙත් ඕන්න කල්පනා කරලා රාගය උපද්දවන්න පුළුවන්. ආයෙත් කල්පනා කරවත් රාගය උපදින්නේ ඒ අනුව පරිකල්පනා ගොඩ නැගුවි නැත්තම්. හොඳට බලන්න, රාගසිත ආකාශ්මිකව ඇති වෙන එකක් නෙමෙයි. එක්ක දැක්ක දෙයක් නිසා, එක්ක අහපු දෙයක් නිසා, එක්ක දැනුණු දෙයක් නිසා, එක්ක හිතන්ඩ හරි ඕන. ඉද දිට්ට සුතමුත විඤ්ඤාත කියන අවකාශයෙන් තොරව රාගය කියලා එකක් උපදින්නේ. බලන්න බුද්ධ ශාසනයේ මුළු රාගය සම්බන්ධ සම්පූර්ණ කතාව කියලා පැත්තකට වෙනවා. ඒක නිරුද්ධ කරනවද නැද්ද කියලා ඉතින් යා බලා ගන්න ඕන. දැන් බලන්න රාග සිත ඇති වෙන මුළු මහත් සම්පූර්ණ කතාව කියන ඔයාලා කියන්න බලන්න රාගේ උපදින වෙනත් පොටක් තියෙනවා නම් රාගේ උපදින වෙනත් අවකාශයක් තියෙනවා නම් කියන්න බලන්න කිසිම අවකාශයක් නැහැ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් රාගසිත උපදින්න යාගේ හෝමෝන ක්‍රියාකාරීත්වය මෙන්න මේ මේ විදිහට රසායනික සංයුතින් වල වෙනස්කම් වෙන්න ඕනේ කියලා. ඒ බුද්ධ සාතනේ ඒක කියන්නේ ඊට කොටම කලින්ම රුන් මේ රුණ මහණින් මේ සිත රූපය මත යැපෙනවා කියලා. අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා. කෙනෙක්ගේ සිතුවිලි ප්‍රවාහයේ රූපයට බලපාන්නේ කොහොමද? ඊට පස්සේ ඒ රූපයේ තියෙන අවකාශයේ සිතුවිලි වලට බලපාන්නේ කොහොමද? සිතට අනු රූපේ වෙනස් වෙන්නේ කොහොමද? චිත්තජ රූපයක් හටගන්නේ කොහොමද? ඒවා වෙනම කියන ඒවා. නමුත් දැන් රාගසිත අපි තුල ඇති වෙනකොට මේ හැමෝගෙම සිත්වල රාගය හට ගන්නවා. මෙතනට ආපු කාටවත් කියන්න බෑ අනේ මට නම් නැහැ නේ රාගසිත කියලා. ඒතොර රාගසිත කියන්නේ ඇලෙනවා කියන එක. ඒතොර රාගසිතේ මූලික අවකාශය මොකද්ද? ඇලෙනවා. ඒතොර අපේ සිත ගිය තැන ඇලෙනවා. බුද්ධ ශාසනය කවදාවත් ගරහන්නේ නැහැ. කවදාවත් බුද්ධ ශාසනය ගරහන්නේ නැහැ. ඒතොර රාගසිතේ විවිධත්වයක් තියෙන්නේ මනුස්ස ලෝකේ ඉන්න නිසා. මොකද මනුස්ස ලෝකේ හඳුන්වන මනුස්ස ගතිකත්වයේ තෝරන තැන අපි කියන්නේ නානත්ත කායේ නානත්ත සංඤේ. කාය නානත්වේ සංඥා නානත්වේයි එක තමයි අපි මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නේ. එතකොට ඒ නිසා හැමෝගෙම සිත්වල උපදින රාගේ ඒකත්වයක් නැහැ. එක එක විදිහට උපදිනවා. එතකොට බුද්ධ ශාසනයේ පළවෙනියෙන් සිතුවිලි වල විවිධත්වයට ගරු කරන තැන තමයි තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ රාගසිත කෙනෙක් තුල උපදින්නේ ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාත ලක්ෂණ ඇතුලේ. ඒක දකින්හන දැනෙන හිතෙන මට්ටම තියෙන්න ඕන. එතකොට දකින්හන දැනෙන හිතෙන මට්ටම තමයි අරමුණු මුණ ගැහෙන මට්ටම. දැන් හොඳට බලන්න අපිට රාගසිතක් ඇති වුණා නම් එක්ක දැක්ක දෙයක් නිසා, එක්ක අහපු දෙයක් නිසා, එක්ක දැනුණු දෙයක් නිසා, එක්ක හිතුණු දෙයක් නිසා හිත හිතා රාගේ උපද්දවන්න බැරිද? පුළුවන්. හිත හිත රාගේ උපද්දවන්න. ඒතකොට හිත හිත අපි රාගේ උපද්දවන්නේ ඒ හිත හිතත් රාගේ උපද්දවන්න නම් කලින් අහපු දැක්ක දැනුණු හිතුණු දේවල් සම්බන්ධ කෙලෙස් මතකයක් තියෙන්න ඕන. දැන් අපිට හිතන්න වෙන්නේ කලින් දැක්කේවා ගැන, කලින් අහපුවා ගැන, කලින් දැනුණු ඒවා ගැන ඕනනම් හිතලා රාගේ උපද්දවන්න පුළුවන්. එහෙනම් අපිට එක දෙයක් තේරෙනවා, මේ අහන දකින දැනෙන හිතෙන කියන අවකාශ අතරින් තොරව රාගසිත කියලා එකක් උපදින්නේ නැහැ. ඒතර අරමුණු ප්‍රතිබද්ධවයි රාගේ උපදින්නේ. දැන් අපිට මේ රාගය පදනම් කරගෙන සසර නිර්මාණය වෙන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවද? රාගය නිසා සසර හැදෙන්නේ, රාගය නිසා සසර හැදෙන්නේ තමන්ගේ සිතේ රාගය ඇති වෙනකොට රාගය ඇති වෙච්ච විධික්‍රමය දන්නේ නැහැ. රාගේ අපේ හිතේ ඇති වුණේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැතිකමට යා මොකද කරන්නේ? දන්නේ නැතිකමට යා කරන්නේ මේ රාගය උපද්දවපු බාහිර ලෝකයක් තියෙනවා කියලා. එයා ලෝකේ අතපොත ගන්න පටන් ගන්නවා. ලෝකේ ගෙදර ගෙනත් තියා ගන්න හදනවා. මගේ සිතේ රාගය, තමන්ගේ සිතේ ඇතිවෙච්ච රාගය ඇතිවෙච්ච ක්‍රියාවලිය දන්නේ නැහැ. ඒ ක්‍රියාවලියට ලියා ගන්න බෑ. ඒකට අදාළ ඉතා ප්‍රබල ධර්මාර්ථයක් යාට මතුවෙලා නැහැ. එතකොට එයා හිතනවා එයා ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාත දකින්හන දැනෙන හිතෙන මට්ටම ඇතුලේ තමයි රාගසිත ඉපදිලා තියෙන්නේ. නමුත් ඒකවත් දන්නේ නැහැ එයා. එතකොට එයා හිතනවා මගේ මේ මට මෙබඳු මනෝභාවයක්, මානසික ගතියක් මට ඇති වෙලා තියෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි, මේ මානසික ගතිය මට ඇවිල්ලා තියෙන්නේ බාහිර ලෝකයක් තියෙන නිසා. රාගේ මගේ මාතුල රාගේ උපද්දවපු එළි රූපෙ තියෙනවා. එළි ඊට පස්සේ යා මොකද කරන්නේ? ඒ රූප ගවේෂණය කරනවා. ඒ රූප හොයාගෙන යනවා. ඒක තමයි අනරියා පරිේශනා කියන්නේ. ඒ රූප හොයාගෙන ගිහින්ියා ඒ රූපේ හොයලා නවතින්නේ, ඒ රූපේ ගෙදරත් ගෙනත් තියා ගන්නවා. ඊට පස්සේ කවල පොවල නාවල අන්දලා කරලා ඒ රූප නඩත්තු කරනවා. ඉතින් ඕකනේ දුක කියන්නේ. මේක අවබෝධ කරගත්ත ගමන් අර රාගසිත නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය කෙනෙක් පිළිගන්නේ නැහැ ඒක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත් මහණෙනි මේ රාගසිත උපදින අරමුණු ප්‍රතිබද්ධව මානසික අයෝනිසෝ මානසික. එයාට නුවණින් විමස ගන්න බැරි වුණාම අරමුණ මත සුබ නිමිත්තයි අයෝනිසෝ මානසිකාරය දෙක එකතු වුණාම සරාගී සිත උපදිනවා. එතකොට දැන් ද්වේෂය උපදින්නේ කොහොමද? ද්වේෂය උපදින්නේ අයෝනිසෝ, ඒ කියන්නේ නුවණින් විමස ගන්න බැරි වුණාට පස්සේ. නුවණින් විමසපු ගමන් යට ඇතුළ පේන්න ඕන. නුවණින් විමසන්න බැරි වුණාට බැරි වුණ ගමන් මොකද හිතෙන්නේ? මා තුල දේසේ උපද්දුවේ එළිය රූප තමයි. එයා තමයි මාව කේන්ති ගැස්සුවේ. එයා ওই විදියට කතා කරපු නිසායි මට කේන්ති ගියේ. මට නැත්තම් කේන්තියක් නැහැ කියනවා. එයා ওই විදියට වැඩ කරපු නිසායි මට කේන්ති යන්නේ. එයා ওই විදියට වැඩ කරනවා කියලා එක මට හිතෙන්න හරි ඕන. එයා මේ සැකේ කියලා අපි කියන්නේ. එතකොට පින්වත්නි හොඳට බලන්නකෝ, දේසය කියලා එකක් ඔයාලට ඇවිල්ලා තියෙනවද? දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ස්වභාවයෙන් තොරව දකින්හන දැනෙන හිතෙන අවකාශය ඇතුලේ විතරයි දෝමනස් තියෙන්නේ හිතට. එතකොට දැන් අපිට සසර හැදෙන්නේ කොහොමද? සසර හැදෙන්නේ මට දෝමනස්සේ ඉපැද්දුවේ බාහිර ලෝකයමයි කියලා හිතනවා. එතකොට තමන් තුල සිද්ධ වෙච්ච මානසික ක්‍රියාවලිය යාට තේරෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රියාවලිය දැක්ක ගමන් පින්වත්නි කනට ගහලා ගියත් කේන්තියන්නේ නැහැ. ඉන්නේ කේන්තිය. දෝමනස්සේ ඉන්නෙම නැහැ. ඒ දෝමනස්සේ ඉන්නේ නැතුව එතන මෙතනම ලෝකේ අතහැරින්න ගන්නවා. ඉතින් බුද්ධ ශාසන ඉලක්කය තමයි ලෝකේ අතහැරලා දාන එක. ලෝකෙත් එක්ක පැටලෙන එක බුද්ධ ශාසනයේ අර්ථය නෙමෙයි. බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන්ට උද්ඝෝෂණ තියෙන්න බෑ. බුද්ධ ශාසනයේ ශ්‍රාවකයාට එරෙහිවාදිකම් තියෙන්න බෑ. බෞද්ධ ශ්‍රාවකයෙකුට ඒක තියෙන්න බෑ. ඒක ඇත්තටම ඒක අපේ ඥානවලට පොඩ්ඩක් ගිහින් තියෙන නිසා අපි පොඩ්ඩක් පැටලුණත් අපි ඉක්මනට අතහැරලා දානවා. මේ සිංහල ජාතියට ඒක පුළුවන්. සිංහල ජාතියට අපි පොඩ්ඩක් පැටලින ගතිය වැඩි අපේ සිහිනුවන නැතිකමට. ඒකත් ඉතින් අපේ මහ විශාල අඩුවක් තමයි. නමුත් මේ සිංහල ජාතියට හරි ලේසියෙන් පුළුවන් දෙයක් අතහැරලා දාන්න. ඔය සමහර අය කියන්නේ සතියයි සිංහල මිනිසුන්ට මතක කියලා. ඒක පොඩි ඇත්තකුත් තියෙන එක හොඳකුත් තියෙනවා. සතියෙන් හරි කතාව ඉවර කරලා දාන්න පුළුවන් නම් පරිච්ඡේදේ වහලා දාන්න පුළුවන් නම් ඒක අනේ බුද්ධ දාසෙන් නම් ඒක හොඳ දෙයක් විදියටයි පිළිගන්නේ. අපි ලේසියෙන් අමතක කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිත ලේසියෙන් උණු වෙනවා. අර බෞද්ධ හැඩයත් එක්කනේ අපේ ඥානගත වෙච්ච අවකාශයක් තියෙනවා. ඒකයි ඒක නරක දෙයක් කියලා නම් හිතන්න ඕද නැහැ. සමහර ආගමික අදහස් තියෙන අය ඉන්නේ පේන්නේ නැද්ද? ඒවා මත පැලවෙනවා. අපි දැක්කනේ පහුගිය කාලේ. අර පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා ඕක පස්සේ එල්ලිලා. එතකොට මේ කොච්චර කාලයක් ඒගොල්ලෝ දිව්වද? මං කියන්නේ එහෙම ආගමකට ගරහන්න නෙමෙයි. අපි එච්චර දුවන්නේ නැහැ ඇත්තටම. අපි මේ සිංහල ජාතියේ ස්වභාවයක් තියෙනවා. බෞද්ධයන් එච්චර දුවන්නේ අපි. අපි පොඩක් කලබලයි තමයි. අපි හරි ඉක්මනට ඕන කතාව කතාරලා දාන්න පුළුවන්. මේ පින්වත්නි හොඳට මතක තියාගන්න. එහෙම අපි ලෝකයේ අපි හැම වෙලාවකම දකින්නේ අපේ අභ්‍යන්තරය. ඒ අභ්‍යන්තරය දැක්කාම ලෝකයේත් එක පැටලෙන්න හිතෙන්නේ. හොඳට ඔයාලා ගිහි ගෙදර ගත කරනවා නම් මේ දරුවෝ පව විවාහ වෙන්න ඉන්නවා නම් හොඳට තමන්ගේම ඇතුළ දකි. ඒ ඇතුළ දකින්නකොට ඔයාලට ඔයාලගේ ඇතුළ පේනවනම් ඒ ඇතුළ ඔයාලට කර්මඵල විදියටත් බලන්න පුළුවන් නම් මේ ඇතුළාන්තයේ හේතුඵල විදියටත් බලන්න පුළුවන් නම් හරි ඒ ඇතුළ විතරසනා කරගන්නත් පුළුවන් නම් එයා පිරිනිවන් පානෝ. නිවන් දකින්න තියෙන එකම රහස ඔච්චරයි. එයාට එයාගේ ඇතුළ පේනවනම් දැන් අපිට ඇතුළ පේන්නේ නැති නිසා අපිට එළියත් එක්ක අපි හැමදාම පැටලෙනවා. හොඳට බලන්න අපි හැමදාමත් එළියත් එක්ක තමයි පැටලෙන්නේ. ඉතින් එළියත් එක්ක පැටලෙන කම ඇතුළෙම අපිට කවදාවත් පින්වත්නි අපි කොච්චර දක්ෂ වුණත් අවබෝධය කරා යන්න බෑ. අපිට කොච්චර බණ තේරුණත් අවබෝධය කරා යන්න බෑ. ඒ නිසා මම ওই පින්නතුලට බොහොම සෙනෙහසින් එක දෙයක් කියන්න. එළියත් එක්ක පැටලෙන්න එපා. පළවෙනි එක ඔයාලගේ ඇතුළේ මොන වගේ කෙලෙස් සිතුවිලි ආවත් කමන්නේ. ඉතින් මොන්න මට්ටමේ කෙලෙස් සිතුවිලි ආවත් බය වෙන්නත් එපා. ප්‍රශ්නිකුත් නැහැ. රාග දේශ හිම උපදින්නේ ඡන්දය නන්දිය අපිට සමහර ඒවා ගැන නිකන් ඒව මත පදිංචි වෙලා ඉඳ හිතෙනවා. ඒකට අපි කියන අදිෂ්ඨාන කියලා. අදිෂ්ඨාන කරගෙන ඉඳ හිතෙනවා. සමහර දේවල් ගැන අපි දිගට කල්පනා කරනවා. කවන්නේ හිත කොහොම තමයි. සමහර ඒවා අපි අදිට්ඨානාබිනිවෙස් කරනවා. ඒවට බැසගෙන ඉන්න හිතෙනවා. ආලයාබිනිවෙස ආදරෙන් බැසගෙන ඉන්න හිතෙනවා. ආලයාබිනිවෙස ආදරෙන් බැහැගෙන ඉන්නවා සමහර සිද්ධි වලට. අත්තාබිනිවෙස මම මගේමයි කියලා බැහැගෙන ඉන්නවා සමහර ඒවට. ඔය වගේ අපි නිකන් බැහැගෙන ඉන්න ගතියක් තියෙනවා. ඒ බැහැගෙන ඉන්න ගතියක් තිබ්බට කිසි ප්‍රශ්නයක් නැහැ. පින්වත්නි එහෙම බැසගෙන ඉන්න බව විතරයි දැනගන්න ඕනේ. රාගසිත කමක් නැහැ. මට රාගසිතක් ඉපදුනා කියලා විතරක් දැනගන්න ඒ ඇති හොඳටම. කේන්ති ගියාට කමන්නේ. අනේ මට දැන් කේන්ති ගිහින් නේද කියලා දැනගන්නකෝ. අනි දැනගන්න එක තියෙන්නේ. ඒ දැනගන්න එක තමයි කුසලය. බුද්ධ ශාසනික කුසලයේ උපද්දවන්න කියන්නේ. කුසලස උපසම්පදා කියන්නේ. දැනගන්න එක. දෝමනස්සේ හිතට ආවට කමන්නේ. එක එක්කනට කෙනෙහිලිකම් කරන්න එරෙහි වාදිකම් කරන්න කියලා හිත ආයාචනා කරාට කමන්නේ. මේ ආයාචනා කරනකොටම ඒ වෙලාවෙම පුළුවන් තරම් පින්වත්නි දැනගන්නකෝ මගේ හිත මෙහෙම වුණා කියලා. එහෙම වුණා කියලා අවංකව දැනගන්නව නේද? ආන්න ඒක තමයි කුසලයේ කියන්නේ. එතකොට කුසලයේ උපද්දවන්න ඔයාලා එළිය හොයන්න එපා මොකුත්. මිනිසුන්ගේ අසරණකමටම එළිය කුසල් හොය හොය යනවා. පන්සල් වල යනවා, ආරණ්‍ය වල යනවා, කුටි සෙනතුන් වල යනවා, බත් පැකට් බෙදන්න හිතෙනවා, බලු කපුඩු දාන දෙන්න හිතෙනවා, එක එක ඒවා කරන්න හිතෙනවා. ඒවා ඇතුලේ තියෙන මනුස්සකම ඊට වඩා එකන්නම් මන් දකින්නේ නැහැ. ඒ වගේ මනුස්සකම කෙනෙකුට පිනක් එකකින් රැස් වෙනවා. හැබැයි ලෝකේ අග්‍රම කුසලයේ මොකද්ද? අග්‍රම කුසලයේ තමයි ඔය පින්නතුන්ලාට ඔය පින්නතුන්ලාව පේන එක. ඔයාලගේ ඇතුළ ඔයාලටමයි කියවන්න වෙන්නේ. ඒක කාටවත් කියවලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කියවගෙන ඔයාලා බලන්න මේ தත්ත්වය කොහොමද හැදිලා තියෙන්නේ කියලා. අන්නේ ඒ தත්ත්වය හැදිලා තියෙන විදිය බලන එකට අපි කියන්නේ හේතුඵල කියලා. දැන් උදාහරණයක් විදිහට දේශේ ඇති වෙනකොට ඒ දේශේ ඇති වෙච්ච බව දැනගන්න, දේශේ ඇති උනේ කොහොමද කියලා දැනගන්න. එහෙනම් ඇති වෙච්ච බව දැනගන්න, ඇති උනේ කොහොමද කියලා, අනේ ඇති උනේ කොහොමද කියලා දැනගන්න තමයි බුද්ධ වචනේ ඕන. ඇති වෙච්ච විදිය අපිට තේ බුද්ධ වචනේ නැත්තම් අපි මොකද හිතන්නේ? මට දේශේ ඉපැද්දුවේ ඔයා තමයි කියලා එළිය කෙනෙක් වලට පේනවමයි. මාව කේන්ති ගැස්සුවේ ওই මිනිස්සේ ওই විදියට වැඩ කරලා. එළිය කේන්ති ගැසපු මිනිහෙකුත් පේනවා. ඒ කේන්ති ගැසපු මිනිහා කේන්ති ගැසන්න වැඩ කරපු විදියක් පේනවා. ඊට පස්සේ එහෙම පෙනුනොත් සසර හැදිලා ඉවරයි. ඔයාලට ඔයාලගේ සිතුවිලි වලට වග කියන ලෝකයක් පේනවනම් අන්නේ ලෝකේ පේන එකෙන් තමයි සසර නිර්මාණය වෙන්නේ. සසර කියන්නේ ඔන්නෙච්චරයි. සංසාර චක්‍රය කියන්නේ ওই කෑල්ලට. සසර කියලා එකක් වෙන හැදින්නේ නැහැ පින්වත්නි. ඔයාලගේ සිතුවිලි විතර්ක හට කෙලෙස් හට ගන්නවා නම් ඒ කෙලෙස් හටගත්ත බව ඔයාලට පේන්නේ නැත්තම් ඒ හටගත්ත විදිය හේතුඵල වලින් පේන්නේත් නැත්තම් ඒ කෙලෙස් උපද්දවපු එළිය ලෝකයක් තියෙනවා කියලා පේනවා නම් ඒ පේන මට්ටම කියන්නේ සසර නිර්මාණය වෙන මට්ටම. එතකොට සසර නිමා කරන්නේ කොහොමද? ඒක තමයි අපේ ප්‍රධාන සාකච්ඡාව බුද්ධ ශාසනයේ. සසර නිමා කරන්නේ එයා පළවෙනියෙන් කරන්නේ එයාගේ සිත අඳුන ගන්න එක. ඒ මොහොතේම සිත තුල හටගන්න සිතුවිලි විතර්ක අඳුන ගන්න එක කුසලය. කුසලස් උපසම්පදා කියන්නේ. කුසලස් උපසම්පදා වලින් පස්සේ මොකද්ද කියන්නේ? සචිත්ත පරියෝදපණ. හරි ඊට පස්සේ තමයි මේ සිත දමනී කිරීමේ ක්‍රියාමාර්ග වලට ඊට පස්සේ යනවා. සිත අඳුන ගන්න එක තමයි කුසලස් උපසම්පදා. එතකොට කුසලයේ කියන්නේ එයා තුල ඇතිවෙච්ච රාගය හෝ ඡන්දය හෝ යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දී යා තණ්හා කිකේ මේ කතා කරන ගතිය අපි හැමෝගෙම සිත්වල තියෙනවා. කාටවත් කියන්න බෑ. අනේ මට නම් නැහැ නේ හඳුනන්නේ දැන්. මං දැන් ඒ කාලේ නම් තිබ්බා මට දැන් නැහැ කියලා කාටවත් කියන්න බෑ. අපි ඉන්නේ මනුස්ස ලෝකේ බව මතක තියාගන්න. වයස තත්ත්ව ස්ත්‍රී පුරුෂ ගී පැවිදි කතා එකක්වත් අදාළ නැහැ. අපි හැමෝගෙම සිත්වල දේශය ඇති වෙනවා. කාටවත් කියන්න බෑ මම පුදුම මෛත්‍රියෙන් හඳුරගෙන ඉන්නේ කියලා කියන්න බෑ. හැමෝගෙම සිත්වල මේ මට්ටම තියෙනවා. එතකොට මේ මට්ටම තියෙනවා නම් ඒ මට්ටමේදීම මේ මට්ටම අඳුනගන්න එක. සතියක් විතර ගිහින් හිතන්න පුළුවන් අනේ අපරාධේ මං කේන්ති ගත්ත බොරුවට. සතියක් විතර ගිහින් හිතන එක ඒක කුසලේ ප්‍රබලතාවේ නෙමෙයි. සතියක් විතර ගියාම පශ්චත්තාපයක් ඇවිල්ලා අනේ සමාව ගන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. ඒක දක්ෂකමක් නෙමෙයි. ඒක නරක නෑ, ඒක හොඳයි ඇත්තටම. ඒක මේ මානව සම්බන්ධතාවලට හරි හොඳයිනේ. අනේ මගේ වරදක් වුණා, මට ඇත්තටම මම කලබල වුණා වැඩි. එහෙම නොවුනනම් මට හොඳයි කියලා ගිහින් ආය hina වෙලා කතා කරන්න පුළුවන් නම් ඒක මේ මානව සම්බන්ධතාවලට හොඳයි. මේ මහපොළොව ජීවත් වෙනකොට එයාගේ නිකන් හදවතේ තෙතමනයක් තියෙන බව පේනවා. හිතේ පැසෝ පැසෝ ඉන්නේ යා කැමති නෑ කියලා පේනවා. නමුත් ඒක අවබෝධය කරා යන්න නම් බොහොම මදි. හොඳටම මදි. අවබෝධය කරා යන කෙනා පළවෙනියෙන් කරන්නේ මොකද්ද? තමන්ගේ සිත තුලේ ඇතිවෙන தત્ත්වය ඒ ඇතිවෙන தત્ත්වය තුලින්මයි දැනගන්නේ. ඒ මට්ටමේදීමයි. එතකොටනේ නවතින්න පුළුවන්. ඒ මට්ටමේදීම දැනගන්නවා. ඒ මට්ටමේදීම දැනගන්න එක තමයි කුසලස් උපසම්පදා. කුසලී ඉපදවීම. ඒ මට්ටමේදී මෙයාට පේනවා. එතකොට ඊට පස්සේ දැන් ඒ මට්ටමේදී පේනවා නම් දැන් ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්. සචිත්ත පරියෝදපන. එයා බලනවා මේ ද්වේෂසිත ඇති වුණේ කොහොමද කියලා. ද්වේෂසිත ඇති වෙන්නේ අරමුණ ප්‍රතිබද්ධව. අරමුණු නැත්තම් ඉබේ එකපාරකින් තියන්නේ අපිට. ඔයාලා හිතලා බලන්න නිකන් එකපාර කාට හරි කේන්ති ගින් තියනවද කියලා. නිකම් ඉදදී කිසිම හේතුවක් නැතුව පදනම් විරහිතව කේන්ති යනවාද? එහෙම කේන්ති යනවනම් එයා යන්න ඕන ඉක්මනට මානසික රෝහලකට ගෙනියන්න ඕන. එයාගේ ක්‍රියාවලිය තුළ මා විශාල අස්වාභාවිකත්වයක්. එක්කෝ එයා එයා තුළ යම් කිසි ආකාරයක විශාල ව්‍යාකූලත්වයක්. එයාගේ සිද්ධ වෙන රස මොලේ තියෙන රසායනික සංයුතීන් වල මොකක් හරි අවුලක් වෙලා ඇති. ඒ නිසා එයාව ආයේ පොඩ්ඩක් වෙනස් කරන්න වෙන වැඩපිළිවෙලක් ඕන මෙහි. හැබැයි මේ සාමාන්‍ය මිනිස්සෙක් තුළ ඔක්කොගේම මානසික උමතුන් තියෙනවා. නමුත් මේ සාමාන්‍ය මිනිස්සෙක් තුළ ද්වේෂය ඇති වෙනවා නම් එක්කෝ එයා දැක්ක දෙයක්, එක්කෝ අහපු දෙයක්, එක්කෝ එයාට දැනිච්ච දෙයක්, එක්කෝ හිතුණු දෙයක්. ඒකට එයා සමවදින්න ඕන. ඒ කියන්නේ මට කොහෙදී හරි බැන්න කියලා මට කේන්තියන්නේ. ඒ බැනපු බව මම දැනගන්න ඕන. එක්කෝ මට කියන්න ඕන කවුරු හරි කෙනා අනාරය බැනලා ගියා කියලා. එක්කෝ එයා බනින බව මට පේන්න ඕන. එයා ගිරියව් වලින් එක්කෝ යා බනින බව මට යන්තම් දැනෙන්න හරි ඕන. එක්කෝ යා මට බනිනවා ඇති කියලා හිතෙන්න හරි ඕන. එතකොට මේ ඇහෙන පේන දැනෙන හිතෙන කියන අද්දකින් පරස්සෙන් තොලව කිසිම මනුස්සයෙකුට දෝමනස්සේ කියලා එකක් එන්නේ නැහැ ඇත්තට. කේන්ති යන කතාව ඔච්චරයි. ඔය අවස්ථා හතරෙන් තොරව කිසිම මනුස්සයෙකුට කේන්ති යන්නේ නැහැ. ඔය අවස්ථා හතරෙන් තොරව නිකන් එකපාර කේන්ති යනවා නම් ඉක්මනට ડોක්ටර් කෙනෙක් ළඟට අරන් යන්න. එයාට බෙහෙත් දෙන්න ඕනේ ඉක්මනට. එයාගේ මේ කය තුල මොකක් හරි වෙනසක් වෙලා. එයා ස්වභාවික නෑ. එයා තුල මිනිසෙකුට අයිති ස්වභාවික රිද්ම එයා තුල නෑ. එතකොට දැන් එයාට මෙන්න මේ අද්දකීම් හතර ඇතුලේ එයාට දෝමනස්ස ඇති වෙනකොට ඇති වුණා කියලා ඇති වෙච්ච මට්ටම ඇතුළෙම ඒ සන්දර්භය ඇතුළෙම දැනගන්න ඕන. ඒ සන්දර්භය ඇතුළෙම දැනගෙන තමයි ඒ සන්දර්භය තුළමයි කෙලෙස් නිරුද්ධ කරන්න ඕන. එතකොට තමයි මේ සන්දර්භය ඇතුලේ බුද්ධ ශාසනය ජයග්‍රහණය අපේක්ෂා කරන්නේ. සන්දර්භගත ශික්ෂණයක් වමනා කරන්නේ. කොහෙදි හරි ගිහින් සිල් රැකලා හරියන්නේ නැහැ. සිල් රකින්න අවකාශය යෙදෙනකොටයි සිල් රකින්න ඕන. පින්වත්නි, සැබෑ ජයග්‍රහණයේ තියෙන්නේ ක්‍රීඩා පිට්ටනිය මිසක් ක්‍රීඩාගාරේ නෙමෙයි. අතිශය දක්ෂ මිනිස්සේ ක්‍රීඩාගාරේ ඉන්න පුළුවන්. එයා ක්‍රීඩා පිට්ටනියෙන් එහා පැත්තේ එකට ඉතාම දක්ෂ විදියට සැලසුම් සකස් කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි සැබෑ ජයග්‍රහණයේ අයිති ක්‍රීඩා පිට්ටනියට මිසක් ක්‍රීඩාගාරයට ඒක අයිති නැහැ. අන්න ඒ වගේ සන්දර්භයේ ඇතුළේදී අපේ ගුණධර්ම තියෙන්න ඕන. එතනින් එහා පැත්තේ කොච්චර ගුණධර්ම තිබ්බත් වැඩක් නැහැ. ලංකාවේ මිනිසුන්ට වෙලා තියෙන්නේ ඒකයි. ඒ කියන්නේ දෛනික ජීවිතය ඇතුළේ කෙලෙස් නිරුද්ධ කරන්න ඒ තැන එයා කෙලෙස් අඳුන ගන්නවත් කෙලෙස් දකින්නවත් නැහැ. නමුත් පොයට පන්සලට ගියාට පස්සේ යාට හරියට සිල් තියෙනවා. පොයට පන්සලට ගියාට පස්සේ ආ මාව ලොකුවට සිල් රකින්න කෙනෙක්. පොයට පන්සලින් නිමේ සිල් ඕන කරන්නේ. ඇස අසංවර වෙන තැනදී ඇසේ සංවරය වම උපකාර කරගන්න ඕන. ඇස අසංවර වෙච්ච තැනටයි සංවරය පාවිච්චි කරන්න ඕන. ඒකටයි අකුසලයේ කුසලයෙන් පෙළනවා කියන්නේ. එතකොට ඇස අසංවර වෙන්නේ නැති තැනකදී අපි ඇස සංවර කරගන්න හදන එක දක්ෂකමක් නෙමෙයි. පසලොස්සක පොය දවසට පන්සලට ගිහින් උතුරු සළුවක් දාගෙන යා වාඩි වෙලා ඉන්න එක ඇතුළෙත් එයාට බණ භාවනා කරගන්න හොඳ පොටක් පෑදෙනවා. නමුත් සිල් රැකිය යුත්තේ දුසිල්වත්කම පැන නගින තැන. දුසිල්වත්කම පැන නගින තැන තමයි සීලේ උපයෝගිතාවය අවශ්‍ය කරන්නේ. ඉතින් ලංකාව මිනිස්සු මේවා කිසිම පාදනමක් ඇතුව කරන අය බවක් පේන්නේ නැහැ. එතකොට දැන් ද්වේෂය ඇති වෙච්ච අරමුණු ප්‍රතිබද්ධෝ කියලා දැනගන්න ඕන. ද්වේෂසිත දැන් ඉපදුනා කියලා දැනගන්න ඕන. දෙකයි තුන, ද්වේෂසිත ඇති වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. අරමුණු ප්‍රතිබද්ධව අයෝනිසෝ මනසිකාරයයි පටිග නිමිත්තයි කියන දැන් පටිග නිමිත්ත ගැන මට මේ බණ කියන්න බෑ. දැන් බණට වෙලා විවර වෙලා තියෙන්නේ. අයෝනිසෝ මනසිකාරයයි පටිග නිමිත්තයි දෙක එකම තැනකදී එකතුනාම ද්වේෂසිත උපදිනවා කියලා දැනගන්න ඕන. එතකොට යා ඒ සිත ඇති වෙච්ච විදියක් දැනගන්නවා. ඒ දැනගත්ත ගමන්ම යා ද්වේෂේ උපද්දුව බාහිර ලෝකයක් තියෙනවා කියලා එළියට යාගේ වචන යන්නේ නැහැ. බාහිර ලෝකයේ සම්බන්ධ එයා තුළ කායික ක්‍රියාකාරකම් නැහැ. අන්නේ නැති නිසාම කර්ම රැස් වෙන්නේ නැහැ. එතන කර්ම රැස් වෙන්නේ නැහැ. එතන කර්ම රැස් වෙන්නේ ඉඩ නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට යාට ඒ தත්ත්වය ඇතුළෙම දැන් ද්වේෂසිත කියන එක අවිච්චින්නව පවතින්නේ ඇති වෙලා නැති වෙලා යනවා. ඒ ඇතිවෙලා නැතිවෙලා යනවනම් ඒක අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. ඒක මගේ ස්වභාවය නෙමෙයි කියන අනාත්මයි කියලා බලන්න පුළුවන්. අන්නේ බැල්මට අපි කියන්නේ විපස්සනාව කියලා. ඔන්න ඔය ටික විතරක් තිබ්බොත් එයා සසර යන්න විදිහක් නැහැ. එයා පිරුණම් පාණ්ඩුනේ යට නිවන් දකින්න ගොඩක් ඒවා ඕනේ. ඔය චින්තනයේ දිගට හුරු කරලා බලන්නකෝ. සාමාන්‍ය 3 මාසයක් විතර යනකොට සෝවාන් වෙනවා. උපරිම අවුරුද්දක් යයි. වැඩිමනොත් අවුරුදු 7ක් යයි. මේ චින්තනේ නඩත්තු කරන්න ජීවන දර්ශනයක් විදිහ වෙන මොකොත් වෙනස් කරන්න එපා. අඳින විදිය ඔයාලා ඔය ඉන්න විදිහම හොඳයි. කනබොන විදිය ඔය දැන් කනබොන විදිහට කන්න ඒවා වෙනස් කරන්න එපා. ඊට පස්සේ ඔයගොල්ලෝ ව්‍යායාම කරන ඒවා ඊට පස්සේ ජිම් එකට යන ඒවා අරවාමේවා තියෙනවනේ ලංකා මිනිතුන්ගේ ඔක්කොම කරගන්න. මොකක්වත් වෙනස් කරන්න එපා. ඒතර පන්සලට අලුතෙන් එන්න ඕනේ එන්න ඕනත් නැහැ පන්සලට. දැන් ආවනම් ඒ ආපු ගියපු විදිහට මෙයන් ආය අලුතෙන් පන්සල් එන්න සැලසුම් කරන්න එපා. අලුත් ප්ලෑන් ඕනේ නැහැ. මේ චින්තනේ නඩත්තු කරගෙන යන්නකෝ. එතකොට සචිත්ත පරිය නිකන් සිත සංසිඳිලා යනවා. වෙනදට වඩා තමන්ගේ සිත අර රාග සිත, ද්වේෂ සිත ආදී සිතුවිලි වල වේගය අඩු වෙන්න ගන්නවා. ඒ අඩුවීම ඇතුලේ පින්වත් නිමා පුදුමාකාර වෙනදට වඩා කලබල නැහැ. ජාතිය කලබල කරන්න අපි කලබල නොකරන්න මේ ධර්මයේ පාවිච්චි කරන්න ඕන. පැවිද්ද කොච්චර මේ ජාතිය කලබල කරනවද? හොඳට බලන්න ලංකාවේ උද්ඝෝෂණ. ඒව ඉස්සරහින්ම පැවිද්ද නැද්ද කියලා බලන්න. ඒ කියන්නේ එහෙනම් ලෝකේ ගිනි තියෙන පැවිද්දෝ ඉන්නවා. ඒ නිසා මේ ප්‍රශ්නේ ඔයාලා තනියෙන් විසඳ ගන්න. කාගෙන්වත් උදව් ගන්න එපා. තනියෙන් තම මේ හිතන විදිය පොඩක් වෙනස් කරන්න ඉච්චරයි. වෙනස් කරලා බලන්න. තාමනේ 3 මාසයක් විතර යනකොට බලන්න ඔයාලා ඊට වඩා ගොඩාක් වෙනස් නැද්ද කියලා. පුදුමාකාර සංසිඳීමක්, පුදුම උපසමයක්, පුදුම සම්මාදිට්ඨියක්. පුදුමාකාර මේ මහ විශාල සංසිඳීමක් තමන් තුළ ඇති වෙයි. ඒ බඳු සංසිඳීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව මේ පිනතුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන ඉතාම මෛත්‍රීන් කටයුතු කරලා තිබෙන්නේ පන්නිපිටිය මාලිගාවත්ත පාර නොම්බර 664B පදිංචි සනත් පරණමාන මහත්මයා, නිරෝෂා දිසානායක මහත්මියත්, ඒ පින්නතුන්ගේ දරුවන් වන මිවිඳු දුල්සර පරණමාන පුතා සහ ඉමාකෝ මනුල්ජී පරණමාන දියණිය ඇතුළු පින්වත් පිරිසයි අද දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් මේ පින්නතුන් සියලු දෙනාටම සනත් පරණමාන මහත්මයා සහ නිරෝෂා දිසානායක මහත්මිය ඇතුළු මෙතනට රැස් වුණා වූ සියලු පින්නතුන්ට මේ කුසල් උපකාර වේවා. මේ කුසල් ඔය පින්නතුන්ලාගේ ජීවිත සුවපත් කරගන්න හේතු වේවා. මේ පින්නතුන්ලාගේ සිත් සංසිඳේවා. මේ කෙලෙස් එක්ක හැපි හැපි ගත කරන අවුරුදු 75ක වගේ පොඩි ජීවිතය කෙලෙස් එක්ක හැපි නැතුව සංසිඳේවා. සිත් සුවපත් වේවා. හොඟාක් සිත් සැහැල්ලු වේවා. බුදුරජාණන්සේගේ ධර්මිය ඔස්සේම විමසන දක්ෂ ශ්‍රාවකයන් හැටියට ඔය පින්නතුන්ලාට මේ දේශනාව හේතු ආසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ පවුල්වල සහෝදරයන් වන කල්හාරි දිසානායක, නිශානි දිසානායක, නිර්මලා දිසානායක යන පින්නතුන්ටත්, ඔවුන්ගේ පවුල්වල දූ දරුවන් ඇතුළු සියලු ඥාතීන්ටත් ආශිර්වාද කරනවා. සුජීවත්ව සිටින අනුලා දිසානායක මෑණියන් සහ ගාමිණී දිසානායක පියතුමන් ඇතුළු සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් මේ පින්තුන්ලාට බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ දේශනාවට සම්බන්ධ වුණු දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝ රත්නයටත් ආශිර්වාද කොට තිබෙනවා. ඒ වගේම සනත් පරණමාන මහත්මයා සහ නිරෝෂා දිසානායක මහත්මියගේ පවුල්වල සියලු දෙනාටත් මෙතනට රැස්ුණා වූ මේ සියලු පින්නතුන්ටත් මේ කුසල් උපකාර වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවට සම්බන්ධුණු මේ පිනතුන්නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මිය ගිය සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. සියලු ඥාතීන්ටද සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචේ පටන් බවාග්‍රේ දක්වා බිහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ශිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ.
ද්වේෂක්ඛයෝ නිබ්බානං.
ජාතියේ මහසදහ මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ පන්නිපිටිය මාලිගාවත්ත පාර යන ලිපිණේ පදිංචි සනත් පරණමාන මහතා, නිරෝෂා දිසානායක සහ ඔවුන්ගේ දරුවන් වන මෙවිදු දුල්සර පරණමාන පුතුණුවන්, ඉමාකෝ මනෝල්ජී පරණමාන දියණිය යන අය විසින්. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන පුණ්‍ය කුසල බලයෙන් සිය පවුලේ සහෝදරියන් වන කල්හාරි දිසානායක, නිශානි දිසානායක, නිර්මලා දිසානායක යන අය හා ඔවුන්ගේ පවුල්වල දූතරුවන් හා සියලු දෙනා එක්ව සුජීවත්ව සිටින අනුලා දිසානායක මෑණියන්ට පින් පිණිස සහ පරලෝසපත් ගාමිණී දිසානායක පියාණන්ට පින් පිණිස මෙම ධර්ම දේශනාව සිදු කරනු ලබනවා. ගෞරවනීය ධර්ම දේශකයාණන් වහන්සේටත් දේශනාව සවන් දෙන සියලුම දෙනාටත් මේ උතුම් ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවා. පවුලේ දූතරුවන් සියලු දෙනාටත් මෙම ධර්ම දානමේ කුසල් අනුමෝදන් වෙත්වා. ඒ සියල්ලන්ගේම ජීවිත යහපත් වෙත්වා. දායකත්වයේ දරූ අයගේ පවුලේ සියලු දෙනා නමින් පරලෝසපත් සෑම සියලු දෙනාටත් ලක්වාසී ලෝවාසී සැමටත් මේ ධර්ම දානමේ කුසල් අනුමෝදනා කරනවා. මෙම ධර්ම දානමේ කුසලය ධර්මශ්‍රවණය කරන්නා වූ සෑම සියලු දෙනාටත් උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසියලුම බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා එලෙසින් මේ ඉෂ්ට සිද්ධ වේවායි ආශිර්වාද කරනවා. ඔබටත් මෙවැනිම උතුම් සදහම් දේශනාවක් සංවිධානය කොට ප්‍රඥා නාලිකාවෙන් විකාශය කර ගැනීම සඳහා අපට කතා කරන්න. 0112 69 31 31 තෙරුවන් ගුණ බෙලින් ඔබට යහපතක්ම වේවා.